ගරු ලක්මිනී හේමචන්ද්‍ර ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. මම හිතන්නේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අද මේ විවාදයේදී ඉතාම මේ කාරණා කීපයක් කතා වුණා. විශේෂයෙන් මම කැමති හර්ෂ ඩිසිල්ව මහත්මයා කියපු කතාවක්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියපු කතාවක් ගැන අවධානය යොමු කරන්න මේ සභාවේ. එතුමා කියනවා මේ ඩීල් එක, මේ ISB ඩීල් එක 100%ක් ඇක්සෙප්ට් කරලා තියෙන්නේ, නයි හිමියන් විසින් ඇක්සෙප්ට් කරලා තියෙන්නේ මේක ඒගොල්ලන්ට වාසිදායක හින්ද කියලා. දැන් එහෙම කියන ගමන් විපක්ෂ නායකතුමා මට, මම අහගෙන උදේ පාන්දර උදේ වරු ඉඳගෙන කියනවා මේක අපි රීනෙගෝෂියේට් කරන්න ඕන, මේක අපි නැවත කතා කරන්න ඕන, ආණ්ඩුව කිව්ව විදිහට DSA එකත් එක්ක ඉස්සරහට යන්න ඕන කියලා විපක්ෂ නායකතුමා කියනවා. දැන් ඇත්තටම මේක හරි පුදුම සහගතයි මට. මේ ක්‍රියාවලිය දිගටම ෆලෝ කරපු කෙනෙක් හැටියට, මේ සම්බන්ධයෙන් අවධානයෙන් හිටපු කෙනෙක් හැටියට මට පුදුම සහගතයි මේ සමහර ප්‍රකාශ. මොකද හර්ෂ ඩිසිල්වා මහත්මයා, අර අපි මං හිතන්නේ හර්ෂ නියෝජ්‍ය මුදල් අමාත්‍යේ හර්ෂන් සූර්යපෙරම් මහත්මයා බොහොම පැහැදිලිව කිව්වා 2024 සැප්තැම්බර් 19 වෙනකොට, එතකොට හිටපු රජය එකඟතාවයකට ඇවිල්ලා තිබුණා, එකඟතාවයකට ආවා, මූලික එකඟතාවයකට ආවා ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් එක්ක කොහොමද මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සිද්ධ කරන්නේ කියන එක ගැන. එදා හර්ෂ ඩිසිල්ලා මහත්මයා තමන්ගේ එක්ස් ගිනුමේ මෙන්න මෙහෙම තමයි කියලා තියෙන්නේ. Looks like Sri Lanka ISB deal is done to be announced anytime. If so, that will end JVP NPP's key misleading promise of an alternate DSA to renegotiate with IMF and bondholders. If story true, we will be ready to discuss as new government within brackets with bondholders on issuing new bonds. 2024 සැප්තැම්බර් 19 වෙනිදා තමන් ඊළඟ රජයේ මුදල් ඇමති වෙනවායි කියලා හිතන් ඉන්නකොට මෙහෙම තමයි හර්ෂ ඩිසිල්වා ගරු මන්ත්‍රීතුමා කතා කළේ. මොකද්ද මේ කියන්නේ? මේ වෙනකොට ISB ඩීල් එක ඉවරයි මෙතනින් එහා පැත්තට. If so, එහෙමනම් මෙතනින් එහා පැත්තට ජාතික ජන බලවේගය විසින් කතා කරපු DSA රීනෙගෝෂියේෂන් එක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ රජයේ හැටියට අපි සූදානම් බැඳුම් කර නැවත නිකුත් කිරීම සම්බන්ධයෙන් බැඳුම් කර හිමියන් සමග සාකච්ඡා කරන්න. මේ 2024 සැප්තැම්බර් 19 වෙනිදා හර්ෂ ඩිසිල් මහත්මයාගේ ස්ථාවරේ. හැබැයි අද වෙනකොට මොකද්ද කියන්නේ? අද එතුමා සෑහෙන මේ දුකෙන් කතා කරනවා කම්කරුවෝ ගැන, ගොවියෝ ගැන. මේ ස්ථාවරය තමයි හැබැයි චන්දර පෙර, තමන් බලයට එන්න පෙර, මුදල් ඇමති වෙන්න ඉස්සෙල් වෙයි කියලා හිතාගෙන ඉන්නකොට මේවා තමයි කිව්වේ. අපි බොහොම පැහැදිලිව, අපි තාම බොහොම, ඒ කියන්නේ බොහොම with a lot of clarity, honorable chairperson, with a lot of clarity we have said that this was a difficult choice for us, this was not an easy choice for us, this was a difficult choice for us, and we are going ahead with this choice because we do not see any other option to go forward. There was no choice when the new government came into power. There was no choice. That is the only reason we are going forward. And ඒ වගේම මම හිතන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැන් අපි මේ 2000 මම හිතන්නේ ගරු නිලන්ති කොට්ටාච්චි මන්ත්‍රීතුමිය ප්‍රකාශ කළා 2022 අප්‍රේල් 12 වෙනිදා ලංකාව බංකුලත් භාවය ප්‍රකාශ කරනවා, ණයගේ වැයගත නොහැකි බව ප්‍රකාශ කරනවා. මේක ජාතික ජන බලවේගයේ රජයක් විසින් කරපු දෙයක් නෙවෙයි. ඊට පස්සේ මේ මීට පෙර, ඒ කියන්නේ 2022 අප්‍රේල් 12 වෙනිදාට පෙර බංකොලොත් භාවයට තුඩු දුන් ආර්ථික ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගයේ රජයක් විසින් ක්‍රියාත්මක කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ලෝකයේ රටවල් සංවර්ධනය වෙමින් සිටින රටවල් බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න අකමැති, ණය ගෙවීමට නොහැකියි කියලා කියන්න අකමැති. අපිත් එක්කම හිටපු අපි වගේම මේ කලාපයේ වෙනත් රටවල් පවා තමන්ගේ බංකොලොත් භාවය ප්‍රකාශ කළේ නැහැ, ණය ගෙවන්න බැහැ කියලා කිව්වේ නැහැ. ඇයි ඒ අකමැති? ඒ අකමැති ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය දුෂ්කර ක්‍රියාවලියක් හින්දා තමයි. ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවමත් ලෝකයේ ජාත්‍යන්තර නීතියක් සම්මත වෙලා නැහැ. There is no international convention on debt restructuring. We are at a disadvantageous position. Everybody in the global south, everybody in developing countries knows this. This is not news. මංගදන්නේ මේක අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. එතකොට දැන් මේ ඩිෆෝල්ට් කරාට පස්සේ තියෙන ප්‍රශ්න තමයි මේ බංකොලොත් බයි ප්‍රකාශ කර දෙන ප්‍රශ්න තමයි ණය ප්‍රතිහුගත කරන ක්‍රියාවලියට අපි ඇතුළත් වෙන්නේම මාස 10ක තැන ඉඳලා තමයි. ඕනෑම ණයහිමි ණය ගැති සම්බන්ධයක් වගේම මේ සම්බන්ධය තුලත් ණයහිමියාට අනිවාර්යයෙන් මාස 10ක තැනක් තියෙනවා. ඒක ඇත්ත. ඒක කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපි බංකොලොත් ගාවේ ප්‍රකාශ කිරීමේ තීරණය අපි ගත්තේ නැහැ. අපි ගන්න තීරණය මොකද්ද? අපි ගන්න තීරණය අදාළ වෙන්නේ බංකොලොත්භාවය අවසන් කරලා ලංකා ඉතිහාසයේ මේ තිබිච්ච ඉතාම ඛේදනීය අපේ රටේ ජනතාවට ඉතාම ඛේදනීය මේ චැප්ටර් එක. බංකොලොත්භාවය නිසා අපේ රටේ ජනතාව ඉතා බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අපේ රටේ දුගී බව වැඩි වුණා. ජනතාවට දැන් මේ මම අද උදේ කියුවේ ජනතාවට මේ ඉලෙක්ට්‍රිසිටි ග්‍රිඩ් එකට දෙන කනෙක්ෂන්ස් මේ මාස ඇතුළත විතරක් ලක්ෂ 6ක් නැති කරලා තියෙනවා. අපේ රටේ ජනතාව දුප්පත්කමෙන් ඉන්නේ ආර්ථික පීඩණයෙන් ඉන්නේ අර මංගර කිව්ව මම දැන් මෙතන මේ සභාවේ ගොඩක් කතා වුණා ලංකාවේ ආර්ථිකයේ වර්ධනය වෙන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා සුළුහා මධ්‍ය පරිමාණ කර්මන්ද සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා බංකොලොත් වීම අපේ රටේ පොදු ජනතාවට ඉතාම හානි කරයි පොදු ජනතාවට සාමාන්‍ය ජනතාවට හානි කරයි ඒ චැප්ටර් එක අපි ඉවර කරන්නට ඕන ඒ චැප්ටර් එක ඉවර කරනවද නැද්ද කියන තීරණය තමයි අපේ ආණ්ඩුවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට එනකොට අපිට ගන්න තිබිච්ච තීරණය මේ මොහොතේ මේ චැප්ටර් එක ඉවර කරනවද එහෙම නැත්නම් අපි නැවතත් මේ අවසානාත්මක ලෙස ආපු මේ එකඟතාවලින් අපි නැවතත් රිනෙගෝෂියේෂන් එකකට ගිහිල්ලා අපි නැවතත් වෙනත් ණය සහන ලබා ගැනීමට ගිහිල්ලා අපි තව අවුරුද්දක් දෙකක් මේ සාකච්ඡා ක්‍රියාවලිය අරගෙන යනවද අපි මාකට් එකට නෙගටිව් සිග්නල් එකක් දීලා රට අස්ථායි කරනවද මේක තමයි අපිට තිබිච්ච තෝරා ගැනීම. එහෙම තු රට බංකොලොත් කරනවද නැද්ද? මොන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් ඉඳ රට බංකොලොත් වෙන්නේ නැත්තේ? මේව අපිට තිබිච්ච තීරණ. එහෙම නැත්නම් ණය ප්‍රතිහුගත කරන ක්‍රියාවලිය ජාතික ජන බලවේගයේ දේශපාලන නායකත්වයේ සහිත සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මං හිතන්නේ ඒක අපි එහෙම කියන්නේ නැහැ. අපේ මුදල් ඇමතිවරතුමා එහෙම කියන්නේ නැහැ. ජනාධිපතිතුමා එහෙම කියන්නේ නැහැ. ඒක මං හිතන්නේ මෙතන අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. අපිට තිබිච්ච choice එක තමයි අපි bankruptcy එක. Are we ending the bankruptcy? Are we exiting bankruptcy into an era of growth? අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. අපි මෙතනින් එහා පැත්තට ආර්ථික වර්ධනයේ දිශාවක් තුලට මේ leverage කරනවද මේ debt restructuring process එක කියලා. ඒකේ දොස්, ඒ කියන්නේ ಗುಣ අගුණ කෙසේ වෙතත් අපි මේක leverage කරනවද growth එකක් වෙනුවෙන් කියන එක. ජාතික ජන බලවේගයේ රජයේ බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයෙන් මේක ආර්ථික සංවර්ධනය වෙනුවෙන්. මොකද ආර්මේ බැංකප්සි එකක් තියෙන වෙලාවට රටට මූල්‍ය ලබා ගැනීම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට කවුරුත් ණය දෙන්නේ නැහැ. අපිට රටවල් ණය දෙන්නේ නැහැ. අපිට විදේශ මේ මූල්‍ය ආයතන ණය ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපි එළියට එන්නට ඕන. ඒකෙන් එළියට එන එක ඉතාම ඉක්මනින් අපි කරන්නට ඕන. ඒක පොදු සාමාන්‍ය ජනතාවගේ වාසිය තමයි මේකින් අපි ඉක්මනට එළියට එන එක. මේ ක්‍රියාවලිය දැනටමත් ඇදිලා තියෙනවා වැඩි. ඒකින්ද තියෙන මූල්‍ය වේදම කොපමණද කියන එක හර්ෂණ සූර්යපරම නියෝජ්‍ය මුදල් ඇමතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. ඩොලර් බිලියන 1.7ක් අපි වැඩිපුර පොලිය ගෙවන්න ඕන කියන එක. තව අවුරුදු 1ක් 2ක් මේක ඇදගෙන ගියොත් අපි තවත් වැඩිපුර පොලිය ගෙවන්නට අවශ්‍ය වෙනවා. ඒක නිසා පොදු ජනතාව වෙනුවෙන්ම තමයි අපි මේ ක්‍රියාවලිය මෙතනින් අවසන් කරන්නේ. අපි මෙතනින් එහා පැත්තට මේක ඇදගෙන යන්නේ නැහැ. මෙතනින් එහා පැත්තට අපි ආර්ථික වර්ධනයේ දිශාව වෙනුවෙන් මේකෙන් ලැබුණු යම් සහනයක් තියෙනවා නම් ඒක අපි ලෙවරේජ් කරනවා. ඒක අපි යොදා ගන්නවා. එපමණයි. අනිත් කාරණය දැන් මෙතන කතා කළා මේ යම් කිසි ලේඛනයක් අපි ටේබල් කරේ නැහැ කියලා. දැන් මේ ටේබල් කරේ නැහැ කියලා ලේඛනය මොකද්ද? මේ මුදල් අමාත්‍යාංශය විසින් පොදුවේ ලබා දෙන බොහොම ප්‍රසිද්ධ කරන ලේඛනයක්. මේ ණය ප්‍රතිහෝගතකරණයේ සම්බන්ධ ලේඛන ඔක්කොම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. මේක හංගගෙන ඉන්න ලේඛනයක් නෑ. ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ෆයිල් කරලා තියෙනවා, සිංගප්පූර් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ෆයිල් කරලා තියෙනවා. මේක කවුරක්වත් මේ කරුණු හැමෝම දන්න කරුණු මේවා. ඉතින් ඒ කරුණු තමයි හර්ෂණ සූර්යප්පරම නියෝජ්‍ය මුදල් ඇමතුමා බොහොම පිළිවෙලකට කාරණෙන් කාරණේ පැහැදිලි කරලා දුන්නේ. කිසිම අගතියකින් තොරව. දැන් අනිත් කාරණේ මම කැමති මේකත් එක්කම කතා කරන්න ඕන. මේ අර මේ ඉන්දියානු සංචාරයේ සම්බන්ධයෙන් සහ බලශක්තිය සම්බන්ධයෙන් ආපු යම්කිසි යෝජනා සම්බන්ධයෙන් නැවත කතා කළා. මේ ගරු මන්ත්‍රීතුමන්ලා එතකොට කතා කළා මේ high capacity power grid එකකට ඉන්දියාවත් එක්ක ලංකාව කනෙක්ට් කරන එක ගැන.
විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිවරු. කනෙක්ට් කරන එක ගැන කතා කළා. ඊට පස්සේ කතා කළා මල්ටි ප්‍රොඩක්ට් පයිප්ලයින් එක ඉන්දියාවයි ලංකාවයි අතර හදන්න තියෙන එක. මේකට අනුර කුමාර් දිසානායක ජනාධිපතිතුමා ගිහලා ඉන්දියාවත් එක්කම වුණා කියලා. ඇත්තටම මම දන්නේ කොහෙන්ද මේ ආරංචි එන්නේ කොහෙන්ද මේවා කියවන්නේ කියලා. මොකද ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් ඉන්දියාව සහ ලංකාව අතර ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ජොයින්ට් ස්ටේට්මන්ට් එකේ බොහොම පැහැදිලිව එකඟතා මොනවද, දැනට සාකච්ඡා මට්ටමේ තියෙන්නේ මොනවද, අපි කන්සිඩර් කරමින් ඉන්නේ මොනවද කියන එක ඉන් බ්ලැක් ඇන්ඩ් වයිට් මේකේ තියෙනවා. එතකොට මොනවද මේකේ තියෙන්නේ? එකඟ වෙලා තියෙනවා සම්පූර්ණවල සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය පටන් ගන්න. ඒක එකඟතාවයක්. දැන් මේ කියන දේවල්, ඒ කියන්නේ ඉන්දියාව සහ ලංකාව අතර high capacity power grid interconnection එකක් හදන එක එකඟතාවයක් නෙමෙයි. ඒක තියෙන්නේ 13 වන කාරණය මේ statement එකේ 13.2 යටතේ තියෙනවා. 13.2 B කාරණේ හැටියට තියෙනවා. එතන මොකද්ද තියෙන්නේ? It's continue consideration. The leaders agreed to continue consideration. Consider consideration of the several proposals which are in different stages of discussion. එතකොට සාකච්ඡාව සම්බන්ධයෙන් තියෙන මේ කරුණු ඉස්සරහට කියන්නේ මේ කාරණා දැනට කිසිම අවසානාත්මක තීරණයක් ඇවිල්ලා නැහැ. දිගින් දිගටම මේක සාකච්ඡා කරමින් රටවල් දෙක අතර සාකච්ඡා කරමින් යනවා කියන එක විතරයි මේ ප්‍රකාශය බොහොම පැහැදිලිව සඳහන් වෙන්නේ. හැබැයි මේ අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමනට ආරංචි වෙලා තියෙනවලු පවර් ග්‍රිඩ් එකක් හදන්න අපි එකතු වුණා කියලා. ඊට පස්සේ මේ පයිප්ලයින් එකක් හදන්න අපි එකඟ වුණා කියලා. මේ වගේ මේ දූෂමාන ආරංචි විපක්ෂයේ මන්ත්‍රීතුමනට හැමදාම වෙනවා. මේ මැතිවරණයට ඉස්සෙල්ලත් ආවා. හැමතිස්සෙම ඉන්නේ දූෂමාන ආරංචි බොරුමයි කියන්නේ. මේ සභාව තුලත් බොරු කියනවා. මට තේරෙන්නේ නැහැ මෙහෙම කරන්නේ කියලා. දැන් අනිත් කාරණය මම මේ විශේෂයෙන්ම කියන්න ඕන මේ කම්කරුවෝ වෙනුවෙන් එතකොට මේ අපේ පොදු ජනතාව වෙනුවෙන් හඬ නගනවා වගේ කතා කරනවා.
හැබැයි අවසානයි මන්ත්‍රීතුමිය.
හැබැයි මම හිතන්නේ අපි කල්පනා කරන්න ඕන.
හරි. විනාඩි දෙකක් කාලයක් ගන්න.
Thank you, Chappas. දැන් මෙතනින් අපි කල්පනා කරනවා මුලින් කිව්වා වගේ මේ අපේ හර්ෂ ඩිසිල්වා ගරු මන්ත්‍රීතුමා තමන් මුදල් නැමැති වුණා නම් බොන්ඩ්ස් එක්ස්චේන්ජ් කරන්න තමයි බලාගෙන හිටියේ. හැබැයි එහෙම ඉඳලා දැන් අද විපක්ෂයේ ඉඳගෙන කුංචනාද කරනවා කම්කරුවෝ ගැන. ඇයි මේ මොකද්ද මේ කියන්නේ? ඇත්තටම මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ මෙන්න මේකයි. මේගොල්ලෝ අපිට කියන්නේ ඕගොල්ලෝ කරන්න හිටපු දේ කරන්න බෑ. මේ ආර්ථිකය වෙනස් කරන්නට බෑ. හරිද? මේ රනිල් වික්‍රමසිංහ කරපු එක විතරයි කරන්න පුළුවන්. ඒක තමයි අපිත් කරන්න හිටියේ. ඕගොල්ලන්ට කරන්න වෙන්නේ ඒකම තමයි. මේ අර කරන්නේ මේ අර මාගරට් ඇච ඉංගලන්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරිය ගෙනාව අදහසක්. There is no alternative. ඒ කියන්නේ කිසිදු විකල්පයක් නොමැත කියලා අදහසක් ඇය අරගෙන ආව නව ලිබරල් ආර්ථික ක්‍රමවේදයේ සම්බන්ධයෙන්. මේ ගරු සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කම්කරුවෝ ගොවියෝ පොදු ජනතාව වෙනුවෙන් කතා කරනවා වගේ මවාපාමින් ඇත්තටම රජයට කියන මේ ජනතාවපත් කරපු ජනතාවේ ඡන්දයෙන් ආපු කම්කරුවෝ ගොවියෝ පත් කරපු ආණ්ඩුවට කියනවා රණය කරපු එක ගැන ඕගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඒකම තමයි කරන්න වෙන්නේ. දැන් අපි කියනවා එහෙම නැහැ. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇර අපිට යන්න වෙන මාර්ගයක් තියෙනවා. මේ debt restructuring process එක leverage කරමින් අපි යන වෙන ගමනක් තියෙනවා. ඒ ගමන ගියපු රටවල් ලෝකේ ඉන්නවා. දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දියාව වගේ රටවල් ජාත්‍යන්තර මුදලට සමග ගනුදෙනු කරමින් තමන්ගේ ආර්ථික ස්වෛරීත්වය ඉතාමත් සාර්ථක ලෙස ගොඩනගාගෙන තියෙනවා. අපි ඒ ගමන යනවා. ඒක නවත්වන්න මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හදන there is no alternative ideology එකට අපිට දෙන්නේ නැහැ. විකල්පයක් තියෙනවා. ඒ විකල්පය අපි ඇති කරනවා. අපි ඒ සහතික ජනතාවට ලබා දෙනවා. ඒ හින්දා මේ පරණ මජර දූෂිත පැවති ක්‍රමය ගැන නැවත නැවත කියන සබ් ටෙක්ස්ට් එක කියවන්න. මේගොල්ලෝ කම්කරුවෝ ගැන කතා කරද්දි, ගොවියෝ ගැන කතා කරද්දි කතා නොකරන දේ බලන්න. ඒගොල්ලෝ ඇත්තටම මොකද්ද කියන්නේ? ඇත්තටම අපිට අභියෝග කරනවා ඔයගොල්ලෝ විශ්වාස කරන ලෝකය ඩිස්නි වර්ල්ඩ් එකක්ලු.
කාලය අවසන්
සුරංගනා ලෝකයක් කියලා කියන්නේ. අපි කියන්නේ ඒක සුරංගනා ලෝකයක් නෙමෙයි. මේක සැබෑවක් කරන්නට පුළුවන්. අපි ඒ ගමන බොහොම උපාය මාර්ගිකව ප්‍රවේශම්කාරී යනවා. ඒ පිළිබඳව විශ්වාස කිරීම අත්‍යවශ්‍යයි. There is an alternative and we will reach there. Thank you Chairperson.
ගරු නිමල් හර්ෂණ දසිල්ව
ඔව් මගේ නම දිගින් දිගටම කිව්වා. නමුත් ආධුනික ගරු මන්ත්‍රීතුමිය කතා කරනකොට මම ඩිස්ටර්බ් කරන්න සූදානම් වුණේ නැහැ. අත වශයෙන්ම ඇතුමිට මම ගරු කරනවා. මොකද මේ වගේ සාකච්ඡාවක් තමයි මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය. අපි නෑ ඒක තමයි පොඩකින් ඒක තමයි අවශ්‍ය. පොඩකින් ඒක තමයි අවශ්‍ය. මොකද අපිට මෙතන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕන. නැතු දේශපාලන මඩකැසීම් වලට වඩා මේක තමයි වැදගත්. එතුමිය කතා කරපු දේවල් සම්බන්ධයෙන් මම ලොකුවට විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් මෙතන එතුමිය කියන්න හදන්නේ මේ ඕල්ටර්නේටිව් එකක් තියෙනවා. ඒ ඕල්ටර්නේටිව් එක ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා කියලා. දැන් එතකොට දැන් මගේ ට්වීට් එක ගැන දිගින් දිගට කතා කරා. මොකද්ද මේ තියෙන්නේ? Looks like Sri Lanka ISP deal is to be announced. Looks like. Announced anytime. If so. එහෙමනම්. Right? That will end JVP NPP's key misleading promise of an alternate DSA. මම හැමදාම විකල්පයක් ගැන කතා කරනවා. එහෙමනම් ඒ විකල්පේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒතකොට විකල්පය තියනවා කියලා රටට කියලා මෙතනට ආවයින් පස්සේ එහෙම විකල්පයක් නැහැ කියන එක තමයි මෙතන තියෙන අවුල. විකල්පයක් තියනවා නම් ඒ විකල්පය ක්‍රියාත්මක කරන්න. ඒක DSA එක ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ideologically industrial policy එක ගැන වෙන්න පුළුවන්. විකල්පය ඉදිරිපත් කරන්න. නැතුව මෙතනට ඇවිල්ලා අපිට කියන්න එපා අපිට විකල්පයක් තියෙනවා ඒක අපි ක්‍රියාත්මක කරනවා. නමුත් අපි රියැලිටි එක දැක්කේ නිසා ඒ විකල්පය අයින් කළා වෙන මාර්ගයක යනවා කියලා. අපි නව ලිබරල් වාදියෝ නෙවෙයි ගරු මේ නියෝජකකාරක සභා සභාපතිතුමේ. ඒ නව ලිබරල් වාදයෙන් අපි ගිහිලා ගොඩක් කල් අපි සමාජ වෙළඳපොළ මේ ආර්ථිකයක් ගැන කාලයක් තිස්සේ කතා කරා. අවසන් කරන්න දෙන්න. මොකද මගේ නම දිගින් දිගටම කිව්වා එතුමිය. මේ කම්කරුව ගැන කතා කරන්නේ EPFA ගැන කතා කරන්නේ අදිය නෙමෙයි. වසන්ත සමරසිංහලත් එක්ක අපි අර්ථසාධකයේ සම්බන්ධයෙන් සටන් කරේ අවුරුදු 20කට කලින්. අපි අද නෙමෙයි ගරු මන්ත්‍රීතුමිය මේ කතාව කිව්වේ. ඔබතුමියට මම කියවන්න කියලා දෙනවා මේ අපි අද සභා I will stop please. Give me a second because she was referring to me throughout. That I would like you to read this honorable member. This is our proposal. If something is good, accept it. Don't just criticize because it is support. It is proposed by the government. ඉතින් හොඳ දෙයක් නම් ඒක පිළිගන්න. අපි කියන්නේ go through it. Just because it is proposed by the opposition, you don't need to reject it. මේක කියන්නේ ඕගොල්ලෝ දෙනවා නම් MLB එකක්. ඕගොල්ලෝ දෙනවා නම් clawback එකක්. එහෙමනම් ඒක EPF එකට දෙන්න පුළුවන්. ඒක DSA එක ඔයගොල්ලෝ වෙනස් නොකරපු DSA එක ඇතුලේ කරන්න පුළුවන් කියන එක අපි මේ යෝජනා කරලා තියෙනවා. Thank you very much.
සභානායකතුමා, ගරු සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, මේ නම් කීම සම්බන්ධ ස්ථාවර නියෝගය භාවිතා කිරීම සම්බන්ධව ස්ථාවර නියෝග වල පැහැදිලිලා තියෙනවා නමක් කිව්ව පළියටම කතාවක් කරන්න ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. මම ඒක කියන්නම්. 91 ඌ කියන ස්ටෑන්ඩින් ඕඩර් එකේ යත්තේ කිසිම මන්ත්‍රීවරයෙකු වෙනත් මන්ත්‍රීවරයෙකුට අයුතු ආරෝපිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීම හෝ කරනු නොලැබිය යුත්තේ. අන්න එවැනි තැනකදී තමයි ඒ මන්ත්‍රීවරයාගේ නම කිව්වම එතුමාට නැගිටලා යම් කිසි දෙයක් කියන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් මම මේ පරිසසීලා මන්ත්‍රීතුමා කතා කරක දැන් ඉවරයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වැඩගත් සාකච්ඡාවක් නිසා. නමුත් දැන් මේක දැන් නමක් කියවුවාට පස්සේ නැගිටින්න ස්ථාරණිය වල දාලා එහෙම කතා කරන්න අවශ්‍යයක් දිලා නෑ. සමහර එක පොඩක් මේ සභාව වැඩසටහනට යොමු කරන්න කැමති.
ගරු නිමල් පලිහේන මන්ත්‍රීතුමා, ඔබතුමාට හර්ෂණ සූර්යප්‍රම මන්ත්‍රීතුමා.
මං හිතනවා මේ සභාවේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන රටත් මේ සභාවත් නොමග යවන්න නිතර නිතර උත්සාහ කරනවා. මේ අපි බාරගත්ත රට බාරගන්න වෙලාවේ මේ ගිවිසුම් අත්සන් කරලා තිබුණු තත්වයක තමයි අපි රට බාරගත්තේ. අපිට ගිවිසුම් අත්සන් නොකර මේ රට බාර දුන්නනම් අපිට මාවතක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරවන්නට. මෙතුමන්ලට අමතක වෙලා තියෙනවා මේ ගිවිසුම් අත්සන් කරලා ඉවර වෙලා තමයි මේ රට බාර දුන්නේ. එතකොට රෙස්පොන්සිබල් ගවර්න්මන්ට් එකක් විදිහට අපි බොහොම කල්පනාකාරීව තමයි මේ තීරණ අරගෙන ඉදිරියට යන්නේ. තියෙන ගිවිසුම් ඉරාදාලා පැත්තකට දාලා යනවද, නැත්නම් මේ බාර දීලා තියෙන නූල් බෝලයක් වගේ පටලවල පඹ ගාලක හිර කරපු රට තවදුරටත් වටන්නේ නැතුව ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව හිමින් සීරුවේ ඉදිරියට ගන්නවද කියන choice එක තමයි අපි ළඟ තිබුණේ. නිසා තවදුරටත් කරුණා කරලා රට නොමග යවන්න හදන්න එපා. අපිට මාවතක් තිබිද්දි ගියා කියන එක මං මේ සමහර අයට පැහැදිලි නැති ඇති, මං පැහැදිලි කරලා දුන්නා බොහොම සරලව. මේ අග්‍රීමන්ට් එක 19 සයින් කරා කියනවා වගේම MOU එක වගේම ඊට කලින් සමහර පාර්ශවත් එක්ක MOU එකක් එකත් සයින් කරලා ෆයිනල් අග්‍රීමන්ට් පවා සයින් කරලායි තිබුණේ. එතකොට කෙනෙකුට ගන්න බැහැ අපිට තව අවස්ථාවක් තිබුණා. මොකද අර කම්පැරබල් ට්‍රීට්මන්ට් කියන එක වයලේට් වෙනවා ඒ අවස්ථාවේදී. ඒ නිසා රට නොමග යවන්න උත්සාහ කරන්න එපා. තව අවස්ථාවක් තිබුණා මේ ගිවිසුම් එළියට දාලා අපිට යන්න පුළුවන් කියන එක. Thank you.
මම ගරු සභානායකතුමාගෙන් ඉල්ලන්න කැමති මේ අස්සම් කරපු ගිවිසුම. දැන් ගරු මුදල් ඇමතුමා කියනවා මේ ISP ගිවිසුම අස්සම් කරලා තිබුණා කියලා. කලින් අදට කලින් මම දන්න තරමට 20 වෙනකන් අස්සම් කරන්නේ නැහැ. හරි 20 වෙනද තමයි අලුත් බොන්ඩ්ස් එක්ස්චේන්ජ් කරන්නේ. හරි අද තමයි ඔබතුමාලා මේ නිවේදනය නිකුත් කරේ. 12 වෙනද වෙනකන් තමයි කාලය තිබුණේ. හරි ඒ අස්සම් කරලා තියෙනවායි කියන ડોකියුමන්ට් එක කරුණා කළා ඔබට මාට හැකියාවක් තියෙනවා නම් සභාගත කරන්න කියලා ඉල්ලනවා බොහොම සුදු.
ගරු
මේකේ අපි පැහැදිලි කරා නැවතත් පටලවා ගන්න උත්සාහ කරනවා. මම දන්නවා මේක ඔබතුමන්ලාට සංකීර්ණ ඇති. මම තවත් සැරයක් සරලව පැහැදිලි කරලා දෙන්නම්. සැප්තැම්බර් මාස 19 වෙනි දින ජනාධිපතිවරණයට දින දෙකකට කලින් MOU එකක් අත්සන් කරලා ජාත්‍යන්තරයට දැනුම් දුන්නා රජයේ මේ ගමන් මාර්ගය මේකයි කියලා. මම පැහැදිලි කරන්නන්ට අවසරයක් මම දන්නවා. මේ සංකීර්ණ ගතිය නිසා තමයි මේ පටලවාගෙන ඉන්නේ. මම ලියලා දෙන්නම්. මේ MOU එක සයින් කරන එකෙන් අදහස් වෙන්නේ මේ ජාත්‍යන්තරයේ දැනුම් කරවට සම්බන්ධ වෙලා ඉන්න මල්ටිපල් පාර්ශවයන් ඉන්නවා. එක පැත්තකින් රටවල් 17ක් ඉන්නවා, තව පැත්තකින් තව රටවල් 4ක් ඉන්නවා, තව පැත්තකින් ආයතන ඉන්නවා, තවත් පැත්තකින් බරගානක් ණය හිමියෝ ඉන්නවා. මේ MOU එකෙන් අදහස් කරන්නේ මේ සියලු දෙනා වෙනුවෙන් රජය එකඟයි මේ පාරේ යන්න. පළවෙනි කොටස. දෙවෙනි කාරණය තමයි අර මං කියපු කම්පැරබල් ට්‍රීට්මන්ට් එක කියන එක යටතේ ඒ වෙනකොටත් එක් පාර්ශවයක් සමග MOU එක සහ අවසාන ගිවිසුම අත්සන් කරලා ඉවරයි ඒ පහුගිය රජය. එහෙම වාතාවරණයක් තියෙද්දී තවදුරටත් ඒක වයලේට් කරගෙන ඉදිරියට යනවාද කියන hard decision එක තමයි රජයට ගන්නට තිබුණේ අලුත් රජයට. ඒ අවස්ථාවේදී මම අර මුලින් කතාවේදී සඳහන් කරපු විදියට රට ගැන හිතලා බලලා ජනතාව පත්වලා තියෙන අපහසුතාවය ගැන හිතලා බලලා අපේ ඉදිරි ආර්ථික පිම්ම පනින්නට නව තලයකට රට ගෙනියන්න ඕන පසුබිම හදන්න වැඩපිළිවෙල ගැන හිතලා තමයි, මොකද අපි ප්‍රොජෙක්ට් කරන්නේ growth economy එකක්, ඒක ගැන බලලා තමයි මේ තීරණය අරගෙන අපි ඉදිරියට යන්න සූදානම් වුණේ. බොහොම
ස්තුතියි.
දැන් මෙතුමා කියනවා MOU එකක් අත්සන් කරලා තියෙනවා, agreement එකකුත් අත්සන් කරලා තියෙනවා කියලා. කලින් කතා කරනවා රවි කරුණානායක හිටපු මුදල් ඇමතුමා පෙන්ලා දුන්නා 148 යටතේ මේ ව්‍යවස්ථා අපේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට තමයි මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ. එතකොට මුදල් ඇමතිවරයාට හෝ වෙන කාටවත් හරි රට වෙනුවෙන් agreement එකක් අත්සන් කරන්න බෑ. ඒක පාර්ලිමේන්තුවේ විය යුතු දෙයක්. ඉතින් ඒ නිසා මම නැවතත් ඉල්ලීම් කරන්න මීට වඩා කතා කරන්නේ ඔබතුමාලා ඒක මේ ටේබල් කරා. ඒතකොට අපිට දැනගන්න පුළුවන්. අපි දන්න තියන්නේ බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා,
මං හිතන්නේ අපේ ආර්ෂන් සූර්යාපේරුම ඇමතුමා ඉතාම පැහැදිලිව දක්ෂ ලෙස මේ කරුණු ඉදිරිපත් කළා. තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් කරන්න පුළුවන්, අර ඊගෝ එකත් එක්ක තේරුම් ගන්න අකමැති අයට තේරුම් ගන්න අමාරු. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටිනවා ඒවා ඔබතුමාලට මේ සභාවේ අවබෝධය සඳහා ලබා දෙන්න පුළුවන් සෑම ලේඛනයක්ම ඉදිරියේදී ලබා දෙන්න කියලා. මං හිතන එක අපේ රටට වැදගත් කියලා. ඒ නිසා බොහොම ස්තුතියි.